SBS ரேடியோ
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
හොඳයි, අපි දැන් සූදානම් වෙනවා ශ්‍රී ලංකාවේ පසුගිය පාසුකීරිදා දේවස්ථාන තුනක සහ ප්‍රධාන පෙළේ හෝටල් තුනක සහ තවස්ථාන දෙකක සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධව මේ වෙනකොටත් තවදුරටත් වාර්තා වෙමින් තියෙන අලුතෙන්ම වාර්තා වෙමින් තියෙන ඒ සිදුවීම් සහ ප්‍රවෘත්ති තොරතුරු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ප්‍රවෘත්ති ප්‍රකාශන අනතුරු අදත් මේ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, දැන් පසුගිය දින කිහිපය තුළම අපිට විටින් විට වාර්තා වුණා මේ විවිධ ස්ථානවල අයිතිකරුවෙකු නොමැතිව දමාගිය පාර්සල් සහ මේ මෝටර් සයිකල් පාපෙදි වගේ දේවල් පුපුරවා හරිමින් ඒවා මේ බෝම්බ තැන්පත් කිරීම සඳහා උපයෝගී කරගත ඒවද කියන එක සම්බන්ධයෙන් පරීක්ෂා කරනවා. මේක මුලින්ම ප්‍රචාරය වුණේ මේ පුංචි බෝම්බ කියලා. අපි දැක්කා මේ අන්තර්ජාතික මාධ්‍යවල පවා පළවෙල තිබුණ තවත් කුඩා බෝම්බ පුපුරලා හැරියා කියලා මේ බෝම්බ නිෂ්ක්‍රියාංශය විසින්. නමුත් මේවා යම් කිසි වූ පරීක්ෂාවකට ලක් කිරීමක් තමයි සිද්ධ වුණේ කියලත් ලංකාවෙන් වාර්තා වෙනවා. අපි කැමති වැඩිතර තොරතුරු මේ සම්බන්ධයෙන් ඔබෙන් දැනගන්න. මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ?
ඔව් දිලුක්ෂි, ඇත්තටම කොළඹ නගරේ පුරහා බලපුවම නගරේ සහ එක්ම සදාසන්න ප්‍රදේශවල නොයෙකුත් දෙනා තමන් සැක කරන පාර්ස සමහර විට කාර් රථ මෝටර් සයිකල් ඒවා අයිතිකරුවෙක් නැතුව පාර අයින නතර කරලා තිබුණා වගේ ඒවා සම්බන්ධයෙන් බොහෝ වෙලාවට පොලිසියට පරීක්ෂා කරන්න ගිහිල්ලා පොලිසිය ඒවා විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකාය මේවා නිෂ්ක්‍රිය කරන්න මේවා බෝම්බ තියෙනවද නැද්ද කියලා සෝදිසි කිරීම සඳහා බොහෝ වෙලාවට කරන්නේ මෝටර් සයිකලයක් වගේ දෙයක් නම් ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාව ඉවත් කරලා මේ මෝටර් සයිකල් එක ළඟ කුඩා පිපිරීමක් ඇති කරලා බලනවා මේක ඇතුලේ මොනවා හරි පුපුරන ද්‍රව්‍ය සංගවල තිබුණද කියලා. ඉතින් මේකට පොලිසිය කියන්නේ කන්ට්‍රෝල්ඩ් එක්ස්ප්ලෝෂන්. එහෙම නැත්නම් තමන්ගේ පාලනයට යටත් කරගෙන මේ කුඩා පිපිරීම් ඇති කිරීම ස්ථාන කීපයක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ජනතාව බොහෝ වෙලාවට මේක හඳුන මේ පිළිබඳ හරි තොරතුරු නැති නිසා බොහෝ වෙලාවට විශ්වාස කරා තවත් කුඩා පිපිරීම් සෑහෙන ප්‍රමාණයක් කොළඹත් ඒ සදාසන්න ප්‍රදේශවල සිද්ධ වුණයි කියලා. පස්සේ පොලිසියට දැන් සිද්ධ වුණා ඇවිල්ලා කියන්න දැනට ඒ විදිහට පරීක්ෂාවට ලක් කර හැමතැනකම ඇතරම බෝම්බ තිබුණේ නැහැ. නමුත් ඒ සැකකටයුතු පාර්සල් එහෙම නැත්නම් මෝටර තිබිලා ඒවා පරීක්ෂා කිරීම සඳහා පොලිසිය විසින්ම කුඩා පිපිරීම ඇති කළා මිසක්ක පාස්කු ඉරිදාට පස්සේ එහෙම බෝම්බ සොයා ගැනීමක් සිද්ධ වුණේ නැහැ කියලා. ඉතින් දැන් ඇත්තටම බදාදා සවෝයි සිනමා ශාලාව අසලත් මේ විදිහටම මෝටර් සයිකලයක් පුපුරවා ගියා කියලා අන්තර්ජාතික මාධ්‍ය පවා වාර්තා වුණා. පසුව පොලිසිය ඒ පිළිබඳ නිවේදන නිකුත් කරමින් කියා සිටියා. විශේෂ කාර්ය බලකාය මේ සෝදිසි මෙහෙයුමට ලක් කරන අවස්ථාවේදී ඔවුන් ඒ මෝටර් සයිකලේ කුඩා ඩෙටනේටර් එකක් පාවිච්චි කරලා ඒ මෝටර් සයිකලේ තිබිච්ච සීට් එක අරින්න බැරුව තිබුණ ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ඒ සීට් එක පුපුරව හැරලා පරීක්ෂා කළා කියලා මේකේ මොනවාරි පුපුරන ද්‍රව්‍ය සංගවලා තියෙනවද කියලා. නමුත් එහෙම දෙයක් සොයාගත්තේ නැහැයි කියලා වාර්තා වෙනවා. ඒ වගේම කොළඹට පිට පළාත් වලින් බෝම්බ පුරවපු මෝටර රථ ඇතුල් වෙන්න පුළුවන් කියලා පොලිසිය විසින්ම එවැනි අනතුරු අඟවීමක් කළා තිබුණා. ඒ පිළිබඳ සොයා බැලීමේදී පසුව මේ සැක කරන මෝටර රථය මේ ලොරිය කොළඹට පිටස් ප්‍රදේශයක නතර කළ තියෙද්දී පොලිසිය සොයාගත්තා. ඒ රථය පරීක්ෂා කිරීමේදී ඒකේ බෝම්බ කිසිවක් නොතිබිච්ච බව සනාථ කරගෙන තිබුණා. මේ විදිහට බදාදා වෙනකොට ස්ථාන තුනකදී මේ වගේ බෝම්බ කියලා සැක කරන දේවල් නිෂ්ක්‍රිය කිරීමේ වැඩකටයුතු වුණා. එකක් උනේ සවෝයි සිනමා ශාලාව අසල, තව එකක් තිබුණා පිටකොටුවේ ගෑස් පාහන්දීදී. තුන්වෙනි පාර්සලය කටාණි ප්‍රදේශයක තිබිලා හමු වෙලා ඒක ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රියංශය විසින් ඒ පිළිබඳ පරීක්ෂා කළා. එතනත් බෝම්බ නොතිබිච්ච බවට සනාථ කරගෙන තිබුණා.
දැන් මේ අත්අඩංගුවට ගත්ත පිරිස් එන්න එන්න වැඩි වෙනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. අවසාන වතාවට අපිට වාර්තා වුණේ 24 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ 36ක් වගේ සංඛ්‍යාවක් දක්වා ඉහළ ගියා. දැන් මේ වෙනකොට 50කට අධික සංඛ්‍යාවක පුද්ගලින් සංඛ්‍යාවක් සැකකරුවන් විදිහට අත්අඩංගුවට අරගෙන තියෙනේ. මේ සම්බන්ධව මොනවද වාර්තා වෙන්නේ අලුත් තොරතුරු?
ඔව් දිලුක්ෂි, දැන් බදාදා හවස් වෙනකොට පොලිසිය විසින් මේ බෝම්බ පිපිරීමට සම්බන්ධයෙන් කරපු සෝදිසි මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට හැටකට ආසන්න පිරිසක් අත්අඩංගුවට පත් වුණා කියලා පොලිසිය නිල වශයෙන් වාර්තා කළා. අතර මෙතන 58 දෙනෙක් ගත්තා කියලා තමයි අපිට නිල ආරංචි ලැබුණේ. නමුත් පොලිස් ප්‍රකාශ කිව්ව මේක 60කට ආසන්න වෙන්න බුණ සමහර විට ඒ සංඛ්‍යාව පොඩ්ඩක් වැඩි වන්නත් පුළුවන්. මේ අත්අඩංගුවට පත් වෙච්ච පිරිසකින් 32ක් අපරාධ පරීක්ෂණාංශයේ විසින් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ලක් කරලා තියෙනවා. මොකද ඔවුන් ඍජුවම ඉරිදා ඇතිවෙච්ච බෝම්බ ප්‍රහාර වලට සම්බන්ධයි කියලා සැක කරන නිසා. අනෙකුත් පිරිස නොයෙකුත් පොලිස් ස්ථානවලදී අත්අඩංගුවට පත් වෙලා තියෙන්නේ ඔවුන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රශ්න මතුවෙච්ච නිසා. නොයෙකුත් දෙනා කරපු පැමිණිලි මත එම පුද්ගලයනුත් විවිධ ප්‍රදේශවල පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඔවුනුත් ප්‍රශ්න කිරීමේ කටයුතු දැන් සිද්ධ වෙමින් පවතිනවා කියලා. නමුත් දැනට මේ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ඒවට ඍජුවම සම්බන්ධයි කියලා සැක කරන දෙකක් පොලිස් අත්අඩංගුවේ ඉන්න බව තමයි සඳහන් වෙන්නේ.
දැන් එතකොට මේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සම්බන්ධව යම් කිසි තොරතුරු වාර්තා වෙමින් පවතින විශේෂයෙන්ම අපි දන්නවා මේ වෙනකොට දැන් මේ ප්‍රහාරයේ වගකීම IS සංවිධානයේ බාර අරගෙන තියෙනවා. ශ්‍රී ලංකාවේ තව්හිද් ජමාත් කියන මේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම ඔවුන් ඒ සඳහා උපයෝගී කරගෙන තියෙනවා මේ ප්‍රහාර සිදු කිරීම සඳහා. දැන් මේ මරාගෙන මැරෙන පිරිස කවුරුන්ද කියලා මේ වෙනකොට හඳුනාගෙන තියෙනවද? මරාගෙන මැරුණු මේ බෝම්බකරුවන් කවුරුන්ද කියලා හඳුනාගෙන තියෙනවද?
දිල්දුක්ෂ, ඇත්තටම මේ පොලිසියත් ඒ වගේම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනත් මේ පිළිබඳ පුවත්පත් සාකච්ඡා පැවැත්වුව බදාද උදේ එතනදී ඔවුන් කියා සිටියේ දැනට අනාවරණය කරගත්ත කරුණු අනුව බෝම්බ ප්‍රහාර වශයෙන් 6ක් සිද්ධ වුණා. ඒ කියන්නේ පල්ලි 3කටත් හෝටල් 3කටත්. එතකොට මේ ප්‍රහාර 6ට මරාගෙන මැරෙන පුද්ගලයන් 6 දෙනෙක් යොදවලා තිබුණා. ඊට අමතරව තවත් මරාගෙන බැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න ගිය පුද්ගලෙක් ඒ තමන්ගේ ප්‍රහාරය ව්‍යාර්ථ වෙලා ඔහු දෙහිවල සත්තුවත්ත ඉස්සරහා තියෙන කුඩා හෝටලයකට ගමන් කළා තියෙනවා. එතනදී ඔහුව පොලිසිය විසින් ලුහු බැඳලා ඔහු අත්අඩංගුවට ගන්න යන අවස්ථාවේ ඔහු තමන් සතුව තිබුණු ඒ පුපුරන ද්‍රව්‍ය පුපුරවා හැරගත්තයි කියලා වාර්තා වුණා. අතර ඒක තමයි 7 වෙනි පුපුරා හැරීම. ඊට පසුව පොලිසියට ලැබිච්ච තොරතුරු අනුව මේ බෝම්බකරුවෝ සම්බන්ධ දෙමටගොඩ නිවසක් පරීක්ෂා කරන්න යාමේදී ඒ නිවසේ සිටපු පිරිමි පුද්ගලයෙකු පුපුරායම නිසා විශේෂ කාර්ය බලකාරී නිලධාරියෙකුත් ජීවිතක්ෂරපත් වුණා. ඒ අවස්ථාවේදී විශේෂ කාර්ය බලකාය තවදුරටත් මේ ගේ ඇතුළට යාම සඳහා කටයුතු කිරීමේදී ඒ ගේ ඇතුළ හිටපු තව කාන්තාවක් තමන්ගේ ඒ තිබිච්ච පුපුරන ද්‍රව්‍ය සක්‍රිය කිරීම නිසා ඇයත් ඇයගේ දරුවනුත් ඒ එක්කම විශේෂ කාර්ය බලකායේ තව නිලධාරීන් දෙදෙනෙකුත් ජීවිතක්ෂරපත් වුණා කියලා. ඉතින් මේ විදිහට ප්‍රහාර 6ක් සඳහා මරාගෙන මැරෙන පුද්ගලයන් 6 දෙනෙක් යොදවලා තියෙනවා. ඊට අමතරව තවත් 3 දෙනෙක් තමන් සතුව තිබුණු ඒ පුපුරන ද්‍රව්‍ය පුපුරවා හැරීම තුළින් සියදිවි නසාගෙන තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. එතකොට මේ සඳහා පිරිමි 8 දෙනෙකුත් එක කාන්තාවකුත් මේ මරාගෙන මැරෙන ප්‍රහාර වලට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මේ 9 දෙනාගෙන් දැනට නම් වශයෙන් හඳුනා ගන්නට පුළුවන් වෙලා තියෙන 8 දෙනෙක් පමණයි කියලත් පොලිසිය වාර්තා කරලා තියෙනවා. එතකොට මේ 9 වෙනි පුද්ගලයා කවුද? ඔහු මේ ප්‍රහාරය මෙහෙවපු පුද්ගලයාද කියන සැකය දැන් මතුවලා තියෙනවා. මීට කලින් සාකච්ඡා වුණා මේ ප්‍රහාරයේ මහා මොලකරු හැටියට හිටියේ සහරාන් හෂ්මි කියන කාතන්කුඩි ප්‍රදේශයේ හිටපු පුද්ගලයෙක් කියලා. ඉතින් ඔහුද මේ 9 වෙනි බෝම්බකරු කියන කාරණාව නිශ්චිත වශයෙන් තෝරා ගැනීම සඳහා DNA පරීක්ෂණ කිරීමට දැන් කටයුතු යොදලා තියෙනවා කියලත් අපිට පොලිසියෙන් දැනගන්න ලැබුණා.
ඔව්, දැන් අර ඔබ කලින් සඳහන් කිරීමක් කළා මේ ස්ථාන 6කට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුවීම් සිදු වුණා කියලා, එකක් ව්‍යර්ථ වුණා කියලා. ඒ ව්‍යර්ථ වුණු ප්‍රහාරය කොයි වගේ ස්ථානයකට එල්ල කරන්නටද සූදානම් වෙලා තිබුණේ කියලා තොරතුරක් ලැබිලා තියෙනවද?
7 වෙනි ප්‍රහාරය එල්ල කරන්නට නියමිතව තිබුණේ දිල්දුක්ෂි මේ ශැංග්‍රිලා හෝටලයේ කිට්ටුවම තවත් තරු පහේ හෝටලයකට කියලා තමයි වාර්තා වෙන්නේ. එම ස්ථානයටත් මේ මරාගෙන මැරෙන පුද්ගලයෙක් ගමන් කරලා ඔහු එම හෝටලෙත් ඒ ආපන ශාලාව ළඟ ඉඳලා කොමන හෝ හේතුවක් නිසා ඔහුට තමන් සතුව තමන්ගේ ඒ බැක්පැක් එකේ අරන් ගිය බෝම්බය පුපුරවා ගන්නට බැරි වෙලා තියෙනවා. ඒ ආසන්නයේ තිබිච්ච ශැංග්‍රිලා හෝටලෙත් කිංස්බරි හෝටලෙත් ඇතිවෙච්ච පිපිරීමත් එක්කලා ඒ ඇතිවෙච්ච කලබගෑනියත් එක්කලා මේ පුද්ගලයා තමන් හිටපු හෝටලෙන් ලහිලයියේ ඉවත් වෙලා ඔහු ලැගුම් අරගෙන තිබුණ දෙහිවල ඒ කුඩා හෝටලේ දක්වා ගමන් කරමින් තිබිලා තියෙනවා. පසුව බලධාරීන්ට හැකි වුණා තවත් 7 වෙනි ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුද්ගලයාට මේක සාර්ථකව කරගන්න බැරි වෙලා ඔහු ඒ එම ප්‍රදේශයෙන් පලා ගියා කියලා. පසුව ඔහුව ලුහුබැඳපගින් ගිහිල්ලා ඔහු හෝටලට ඇතුල් වෙන්නට එහෙම නැත්නම් මේ හෝටලේ චෙක්ඉන් වෙන්න ලබා දුන්නු තොරතුරු අනුව ඔහු හිටපු ප්‍රදේශයේ සොයාගෙන යනකොට තමයි දෙහිවල සත්තුවත්ත ඉස්සරහ තිබිච්ච ඒ කුඩා ලැගුම්හල තුලදී ඔහුගේ බෝම්බයත් පුපුරවා හැරියේ. ඒකෙදී ඔහු ජීවිතක්ෂයට පත් වුණා පමණක් නෙමෙයි ඒ ලැගුම්හලේ හිටපු තව තරුණ යුවලකුත් ඒ බෝම්බ ප්‍රහාරයට ගොදුරු වුණා.
නැනමල් මේ වෙනකොට මේ මරණ සංඛ්‍යාවේ වැඩිවීමකුත් අපිට වාර්තා වෙනවා. එය කොපමණ වගේ සංඛ්‍යාවක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලාද අපිට වාර්තා වෙන්නේ?
දිලක්ෂි නිල වශයෙන් තිබුණේ බදාදා දවල් වෙනකොට 359 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා තහවුරු කරලා තියෙනවා. මේ පුද්ගලයන් අතර විදේශිකයන් 39 දෙනෙක් ඉන්නවයි කියන කාරණාවත් අනාවරණය කරගෙන තියෙනවා. ඊට අමතරව මේ ජීවිතක්ෂයට පත්වෙච්ච පිරිස අතර ළමුන් 45ක් ඉන්නවයි කියලා යුනිසෙෆ් ආයතනය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ ළමුන් 45 දෙනාගෙන් 27 දෙනෙක්ම මීගමුවේ සාන්ත සෙබස්තියන් පල්ලියේ පිපිරීමට ගොදුරු වෙච්ච අයයි කියලා.
අපිට දැන් මේ සිදුවීමත් එක්ක ශ්‍රී ලංකාවේ ආරක්ෂකාංශවල දුර්වලතාව සම්බන්ධව මේ සම්බන්ධයෙන් යහුසුලුව ක්‍රියාත්මක නොවීම සම්බන්ධව වෙන විශාල කතිකාවතක් ඇහෙනවා. විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්වරයාට බුද්ධ්‍යාංශවල මේ තොරතුරු නියමාකාරයෙන් අනිකුත් ස්ථානවලට ගලා යාමක් සිදු වුණේ නැහැ කියන කාරණාව සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ඇහෙනවා. දැන් තත්වය මෙසේ තිබීදී ජනාධිපතිවරයා විදේශගත වෙලා ඉඳලා ලංකාවට ආවට පස්සේ එදා රැහැ, කියන්නේ අඟහරුවාද රැහැ, ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂිත ප්‍රකාශයක් කරා. එහිදී සඳහන් කිරීමක් කළා පැය 24ක් ඇතුළත ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අනිකුත් ආරක්ෂකාංශවල මේ ප්‍රධානීන් බුද්ධ්‍යාංශවලින් ප්‍රධානීන් මාරු කරන්නට කටයුතු කරනවා කියලා. හැබැයි දැන් පැය 24ක් ගෙවිලා ගියත් මේ සම්බන්ධව යම් යම් මතවාද පමණයි අපිට ඇහෙන්නේ. කිසියම් වෙනස් වීමක් සිදු වුණ වගට ආරංචියක් නැහැ. ඒ සම්බන්ධව තියෙන අභ්‍යන්තරික වාතාවරණය කොහොමද ලංකාවේ මේ වෙනකොට?
දිලක්ෂ, අපිට දැනගන්න තියෙන විදිහට ජනාධිපතිවරයා අඟහරුවාද ජාතිය අමතලා ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදී පොලිස්පතිවරයාත් ඒ වගේම ආරක්ෂක ලේකම්වරයාටත් ඍජුවම ඉල්ලීමක් කළා තිබුණයි කියලා තමන්ගේ තනතුර වලින් ඉල්ලා අස්වෙන්න කියලා. නමුත් එහෙම ඉල්ලා අස්වීමක් පිළිබඳව ඒ පැය 24ක් ගත වෙන අවස්ථාවේදීත් අපිට වාර්තා වුණේ නැහැ. මේ දෙපළම, ඒ කියන්නේ ආරක්ෂක ලේකම් හේමසිරි ෆර්නැන්ඩෝත් පොලිස්පති පූජිත් ජයසුන්දරත් තවමත් තමන්ගේ තනතුර වල වැඩි සිටිනවයි කියලා. ඉතින් අලුත් ආරක්ෂක ලේකම්වරයෙක් පත් කිරීම පිළිබඳ නොයෙකුත් කටකතා සමාජ ජාලාවල පැතිරුණාට හේමසිරි ෆර්නැන්ඩෝ තවමත් තමන්ගේ තනතුරේ ඉන්න බව තමයි අපිට බදාදා රාත්‍රිය වෙනකොට, ඒ කියන්නේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරපු ඒ පැය 24 කාල සීමාව අවසන් වෙනකොටත් ඒ පුද්ගලයන්ම තවමත් තමන්ගේ තනතුරු වල ඉන්න බව තමයි වාර්තා වුණේ.
හොඳයි අමල්, අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ අලුත්ම තොරතුරු යාවත්කාලීන කිරීමට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි. අපි නැවතත් හෙට දවසේදීත් අලුත්ම තොරතුරු රැගෙන හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS Radio app හරහා පුළුවන්. SBS Radio app නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.